සභාව කල්තැබීම
සභාවතුමනි සභාව හෙට පස්වරු එක දක්වා කල්තැබිය යුතුයි යෝජනා කරන.
හොඳයි. සභාව කල්තැබීම යෝජනාව එස්.එම්. මරික්කාර් මන්තුමු.
මුල් අස්නාරෝඩ කර මන්ත්‍රීතුමනි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක් තුළ යම් අයිතීන් දිනා ගැනීමට උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම නිදහස හා අයිතිය පැවැත්වීම නිදහස හා අයිතිය පිළිගනී. නමුත් ඇතැම් අවස්ථාවන් වලදී එම නිදහස හා අයිතිය අනිසි ලෙස භාවිතා කරමින් සිදු කරන උද්ඝෝෂණ නිසා රටේ ආර්ථිකයට හානි කිරීම, පොදු මහජනතාව අපහසුතාවයට පත් කිරීම, වැඩ කරන ජනතාවගේ කාලය නාස්ති කිරීම, රටට පැමිණෙන ආයෝජකයන් අධෛර්යයට පත්වීම, රෝගීන් අපහසුතාවයට පත්වීම මෙන්ම මිල කළ නොහැකි පාඩු රටට සිදුවීම දිගින් දිගටම දැකගත හැකි වේ. එහෙයින් කොළඹ නගර සීමාව තුළ උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාර දැක්වීම තහනම් කිරීම හෝ ඒ සඳහා සුදුසු පරිදි ස්ථානයක් සකස් කිරීම හෝ නොවේසේ නම් කොළඹ මහනගර සභා සීමාවෙන් පිටත ස්ථානයක් සකසාදී එය ආර්ථිකයට හානිදායක හෝ පොදු මහජනතාවට පීඩාකාරී නොවන ලෙස පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසීමට මා යෝජනා කරමි. විශේෂයෙන්ම මූලාසනාරෝඩ මන්ත්‍රීතුමනි මෙවැනි යෝජනාවක් අපට අද මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සිදුවුණේ ඇයිද කියන එක ටිකක් විමසා බලන්න වටිනවා. දැන් මම කැමති අපේ මතකය ටිකක් ගෙනියන්න 2015 ජනවාරි මාසේ 8 වෙනිදාට කලින්. 2015 ජනවාරි මාසේ 8 වෙනිදාට කලින් අද ඔය උද්ඝෝෂණය කරන රාජ්‍ය නිලධාරීන්ට උද්ඝෝෂණය කිරීමේ හැකියාවක් තිබ්බද? අද ජනතාව උසිගන්වන සුළු ප්‍රකාශ නිකුත් කරන පෞද්ගලික න්‍යායපත්‍රවලට වැඩ කරන මාධ්‍යවේදීන්ට ඒ විදිහට වැඩ කරන්න පුළුවන්කමක් තිබ්බද? ඒ වගේම වෘත්තීය සමිතිවලට සෑම පොඩි දෙයක්ම අල්ලගෙන කොළඹ කොටුවට හෝ ජනාධිපති කාර්යාලය වට කරලා මේ උද්ඝෝෂණය කිරීමේ හැකියාව තිබ්බද? එහෙම තිබ්බා නම් එක්කෝ සුදු වෑන්හකින් උස්සනවා, එහෙම නැත්තම් අතපය කපනවා, එහෙම නැත්තම් මේ මාධ්‍ය ආයතන ගිනි තියනවා, එහෙම නැත්තම් පොළු වලින් ගහලා එලවනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම එවැනි ප්‍රජාතන්ත්‍රවාදයේ නැති මානව අයිතිවාසිකම් වලට ගරු කරන්නේ නැති නීතිය ආධිපත්‍යය රජ නොකරන ජන සමාජයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වීම සහ ඒ හරහා දූෂණය, භීෂණය, වංචාව සහ නාස්තිය වැපිරිච්ච රටක් නිර්මාණය වීම නිසා තමයි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා පැවති මැතිවරණයේදී මේ රටේ උතුරෙත් දකුණෙත් බස්නාහිරත් නැගෙනහිරත් කඳුකරයේත් ඉන්න ජනතාව ජාති ආගම් පක්ෂපාට කුලමල ભેදයෙන් තොරව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව බලයට පත් කරේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් දිනා ගන්න නීතිය ආධිපත්‍ය රජ කරවන සමාජයක් නිර්මාණය කරන්න. ඒ එක්කම එදාට වඩා දූෂණයෙන්, භීෂණයෙන්, වංචාවෙන් තොර ජන සමාජයක් නිර්මාණය කරලා රටේ ආර්ථිකය වේගවත් සංවර්ධනයක් කරා ගෙනහිල්ලා දියුණු රටක් බවට, බලගත් ශ්‍රී ලංකාවක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා. ඒ නිසා තමයි ඒ දවස්වල තිබ්බ මැතිවරණ ව්‍යාපාරයේදී සීගිරි පර්වතයට වැඩිය උඩ කටවුට් තිබිලත්, ඒ වගේම රට පුරාම තිබිච්ච පෝස්ටර් ව්‍යාපාරයත්, ඒ වගේම සිල් රෙද්දේ ඉඳලා ගෑස් ලිප් දක්වා අල්ලස් ලබා දීපු මැතිවරණ ව්‍යාපාරයක් නිහඬව මේ රටේ බුද්ධිමත් ජනතාව පරාජය කරේ මේ අයිතිවාසිකම් ටික දිනා ගන්න. එතකොට මේ රජයේ මහජනතාවගේ ඡන්දයෙන් පත්වච්ච රජයක් හැටියට රජයට වක්කීමක් තිබ්බා නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන්න, ඒකාධිපතිවාදයෙන් රට මුදව ගන්න. ඒ නිසා තමයි 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ඒකාධිපතිවාදයට යන්න තිබිච්ච ඉඩ ඇහිරුවා පමණක් නෙමෙයි පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිවරයාගේ දුර කාලය අවුරුදු 5කට සීමා කිරීම හරහා එය තවත් පුළුල් කරා. ඊට අනතුරුව ආර්ථික සහන ලබා දීගෙන රට හරි මාවතකට දාන්න පටන් ගත්තා. කොමිෂන් සභා ටික ස්ථාපිත කරා. දේශපාලඥයන්ට ඕන විදියට අද පොලිස් ස්ථානාධිපතිවරුන් හෝ ප්‍රාදේශීය ලේකම්වරුන් හෝ මාරු කරන්න බැරි, දේශපාලඥයන්ට අල්ලේ නටවන්න බැරි රාජ්‍ය පරිපාලන ක්‍රමයක් අද අපේ රට තුළ ස්ථාපිත වෙලා තියෙනවා. අපි දැක්කා පාසල් කාලය තුළ ඉස්කෝලට පැනලා ගුරුවරියන්ව දනගස්සපු යුගයක් අපි පහු කරගෙන ආවේ. තානාපතිවරයාට මන්ත්‍රීවරයෙක් ගැහුවම තානාපතිවරයාට ඉල්ලා අස් වෙන්න වෙන යුගයක් ආවේ. සමෘද්ධි නියාමකව ගස් බැඳහම සමෘද්ධි නියාමක විසින්ම දෙන්න වෙනවා Taman ගස් බැඳගත්තේ නැහැ කියලා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ දෝරගලන ක්‍රමයක් අද ස්ථාපිත වෙලා තිනෝ. මේ නිදහස සහ නීති ආධිපත්‍ය ලැබිය යුත්තේ රටේ ජන සමාජයේ දියුණුව සඳහා මිසක රටේ පරිහානිය කරා නෙමෙයි කියන එකයි මගේ විශ්වාසය. අද බලන්න විදේශ රටක ආයෝජකයෙක් ආවහම කොළඹ නගරයේ තියෙන හෝටලයක නතර වෙලා හිටියොත් කොළඹ නගරයේ තිබෙන හෝටලයක නතර වෙලා හිටියොත් ඌට කොල්ලිපිටිය හන්දියට එන්න පෑය දෙකක් යනවා. මොකද උද්ඝෝෂණ. එතකොට එවැනි ආයෝජකයෙක් අපේ රටේ එයිද? එතකොට ඔහු නැවත අප්‍රසාදයෙන් හැරිලා යනවා නම් අපිට කොහොමද ඍජු විදේශ ආයෝජන එන්නේ? අපිට කොහොමද ප්‍රතිඅපනයන ආදායම එන්නේ? එහෙමනම් කොහොමද පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා විවර වෙන්නේ? ඉතින් ඒ නිසා මේක ආර්ථිකයට හානි කරන පළවෙනි වශයෙන්. දෙවෙනි කාරණේ වැඩ ඇරිලා කොළඹ නගරයේ ඉඳලා හෝමාගමට, කඩුවෙලට, මහරගමට, ඒ වගේම පිළියන්දලට, පානදුරට, මොරටුට යන ජනතාවට මග කොච්චර රස්තිය අදුවන්න වෙලා තියෙනවද? ඒ නිසා එක කණ්ඩායමක උද්ඝෝෂණයකට සමස්ත මහජනතාවගේම අපේ ආර්ථිකයේ හදවත බඳු කොළඹ නගරයේ වැඩ කරන සියලු ජනතාවගේ කාලය නාස්ති වෙනවා. ඊළඟට බලන්න මේක හරහා වාහන කීයක් නිර්පරාදේ තෙල් නාස්ති කරන්න වෙලා තියෙනවද? මේව රටේ ආර්ථිකයට බලපානවා. ඒ විතරක් නෙමෙයි, අනිත් පැත්තෙන් අද රෝගියෙකුට හදිසි අවස්ථාවකදී ජාතික රෝගවලට ඉතා ඉක්මනින් යාමේ හැකියාව තියෙනවද? අනේ ඒ නිසා අපි වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වෘත්තීය සටන් කළ යුතුයි. ඒක සඳහා අපි ගරු කරනවා. ඒක හැබැයි රටේ ආර්ථිකයට හෝ එහෙම නැත්නම් මහජනතාවට හෝ පරිසරයට හෝ හානියක් වෙන ආකාරයට සිද්ධ කරන්න බැහැ කියන එකයි අපේ මතය. දැන් ලෝකයේ දිනු රටවල් තියෙනවා. ඒ රටවල් වලත් මේ ආකාරයේ උද්ඝෝෂණ තියෙනවා. මේ ආකාරයේ උද්ඝෝෂණ කරා කියලා කොහෙවත් ඒ රටවල් වල මේ ආර්ථිකයට හානියක් වෙන්නේ නැහැ. ජනතාව මහාමග රස්තිය අදු වෙන්නේ නැහැ. විශාල රතවාහන තදබදයක් ඇති වෙන්නේ නැහැ. ඒව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුල ස්ථාපිත වෙනවා. ඒ නිසා මගේ නම් යෝජනාව අපි දියුණු වෙමින් පවතින රටක් හැටියට වේගවත් ආර්ථික සංවර්ධනයක් ගරු අග්‍රාමාත්‍යතුමාගේ දැක්ම අනුව අපට අවශ්‍ය නම් කොළඹ මහනගර සභා සීමා තුළ මේක තහනම් කරන්න ඕන. ගරු ඇමතිතුමා ඒකට අකමැති නම් තවදුරටත් මේක ලිහිල් කරන්න ඕන කියලා හිතනවනම් කොළඹ නගරයේ ස්ථානයක් දෙන්න. එහෙම නැත්නම් කොළඹ නගරයෙන් පිටත වෙනත් ස්ථානයක් දෙන්න. මේ රතවාහන තදබදය සහ ආර්ථිකයට හානියක් නොවන ආකාරයට ඒක ලබා දෙන්න කියන එක තමයි අපේ අදහස. අනෙක් පැත්තෙන්
ගරු මන්ත්‍රීමා කාලය අවසන්
කරලා තව විනාඩියක් දෙන්න. අනෙක් පැත්තෙන් මම විශේෂයෙන්ම නීති හා සාමය ඇමතිතුමා මෙතන ඉන්නවා. එතුමාගෙන් අපි ඉල්ලන්න කැමති මේ යෝජනාවට සමගාමීවම තවත් ගැටලු ගණනාවක් තියෙනවා. මොකද අද නිදහස වැඩි. උදාහරණයක් ඇටියට දැන් මාව නියෝජනය කරන කොළොන්නා මැතිවරණ කොටස ගත්තාම භීෂණයේ දූෂණයේ වැපිරිච්ච ප්‍රදේශයක්. අද මගේ කට අවුට් එක අපව පුච්චන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් අද ඒ පොලිසියට ඒක අල්ලන්නත් බැරි වෙලා තියෙනවා. දැන් අද 7 වෙනිදා ගිය මාසේ 7 වෙනිදා මගේ කට අවුට් එක පුච්චනවා. වැල්ලම්පිටියේ පොලිස් ස්ථානාධිපතිවරයාට තාම අල්ලන්න බෑ. එතකොට මේ උද්ඝෝෂණ වර්ධනය වීමේ වේගය මෙවැනි තත්ත්වයන් සිදුවෙන්නේ පොලිසිය අලසකමද කියලා මිනිස්සු ප්‍රශ්න කරන්න ගන්නවා. ඒ නිසා අපි දන්නවා නීති හා සාමය ඇමතිතුමා ඉතාම ක්‍රමානුකූලව ඌමනායෙන් වැඩ කරන ඇමතිවරයෙක්. ඒ නිසා ඔබතුමා කරන වැඩවල ගෞරවය ඔබතුමාටත් රජයටත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අනිත් අයට ලැබෙන නම් අපි මීට වඩා සක්‍රීය වෙන්න ඕන, ක්‍රියාකාරී වෙන්න ඕන කියන එක මගේ අදහස. අන්න ඒ නිසා මෙතනින් ආරම්භ කරන්න කියලා ඔබතුමා ඉන්න ඔබතුමාගෙන් මම ඒ අවස්ථාවදී මම ඉල්ලා හිටින්න කැමති. ඒ නිසා මේ යෝජනාව විස්තර කරන්න චන්දිමගමගේ මන්ත්‍රීතුමාට ආරාධනා කරනවා.
ඔව් ගරු චන්දිමගමගේ මන්ත්‍රීතුමා යෝජනා විස්තර කරන්න.
මුලසිරුණ මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්.එම්. මල්ලිකාරුණතුමා විසින් ගෙන යෝජනා විස්තර කරන ගමන් ඒ සම්බන්ධයෙන් අපි මම අදහස් කීප පළ කරන්න කැමැති. විශේෂයෙන්ම රටක ආර්ථිකය වගේම රටක ඒ රට සම්බන්ධයෙන් ආකල්පය නරකතර හරවන වැඩසටහනක් විදියට අද මේ විරෝධතාවය පරිවර්තනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම විරෝධතාවය කළ යුතු සහ නොකළ යුතු හැම දෙයකටම විරෝධතාවය පළ කරන්න පටන් ගන්න තියෙනවා. උසාවි නියෝගයේ අභියෝගයට පත් කරමින් ලක් කරමින් අද උත්සාහ කරනවා විරෝධතාව පවත්වන්න. උසාවි නියෝගයේ තියෙද්දි ඒක කඩකළ විරෝධතාව කරනවා. ඒ වගේම මේ විරෝධතාව හසුරුවන මේ විරෝධතාවට ජනතාව පොළොඹවන උදවිය සුරක්ෂිත ආරක්ෂිත සහිතව ඉඳලා ජනතාව අපවස්ථාවට පත් කරනවා අපි දැකලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ ආයෝජක සම්බන්ධයෙන් අපි යහපාලන ආණ්ඩුව ඉදිරි රැකියා ලක්ෂ 10ක් දෙන්න පොරොන්දුලා ඉන්න අවස්ථාවක මේ වෙනකොට විශාල කර්මාන්ත ප්‍රමාණයකට මුල්ගල් තියලා ආරම්භ කරලා තියෙනවා. මේ වගේම අපි දැක්ක හම්බන්තොට එක ස්ථානයේ කලාපය තුල කර්මාන්ශාලා 3කට මුල්ගල් තිබිය අවස්ථාව මොකද උනේ කියලා ඒ අවස්ථාවේදී සූක්ෂම ලෙස පොලිසිය සමුදාව මගහැරලා ඒ උදව් තිබ්බද නැද්ද කියලා කියන්න මම දන්නේ නැහැ. ඒ ස්ථානවලට ඇවිල්ලා මේ ආණ්ඩු පක්ෂයක් විසින් ආණ්ඩු පක්ෂයක් විසින් පවත්වන උත්සවයකට රැස්වීමක් නෙමෙයි මේක උත්සවයක් මේක රාජ්‍ය නායකයෝ තනතිපතිවරුන් නැවිලෙන උත්සවයකට මේ විරෝධාකාරණ ඇතුළෙන උත්සාහ කරන ඒ අවස්ථාවලදී අපි දැක්කා ඒ විරෝධතාවෙන් පස්සේ මේ විරෝධාකාරණ ඉවත් කරන්න ආරක්ෂාංශය කටයුතු කරපු වෙලාවේ අපි දැක්කා යම් යම් මන්ත්‍රීවරු අපි දැක්කා යම් යම් මන්ත්‍රීවරු විපක්ෂයේ මේවා මෙහෙවන දැක්කා ඒ වගේම විරෝධතාවට සහභාගී වෙච්ච විරෝධාකරුවන් අපහසුතාවට පත් වෙලා සමහරලාට වැටිලා ලිස්සල වැටිලා තුවාල වෙලා බොහොම දුක් මුසිල්ල ඉලවන් ඉන්නකොට අපි දැක්කා ඒ විරෝධතාවේ මෙහෙවපු විපක්ෂයේ මන්ත්‍රීව hina වෙනවා ගම්මන්බිල මන්ත්‍රීව මම දැක්කා hina වෙනවා Facebook වල දාලා තිබුණා hina වෙනවා ඒක පැත්තකින් කට්ටිය අඬනවා වැටිලා තුවාල වෙලා මෙයා hina වෙනවා මෙන්න මේම තමයි මේ විරෝධතා සිද්ධ වෙන්නේ ඒ වගේම මේ වගේ විරෝධතාවයක් දකින ආයෝජකෙ මෙරට ආපු ආයෝජකෙක් මේ විරෝධතාව දැක්කම මොකද වෙන්නේ ඒ ආයෝජක හිතනවා කවදා හරි ඒ පුද්ගලත් මේ රටේ ආයෝජනය කළා කර්මාන්තය පටන් ගන්න විචාර සංගර රැකියාව දුන්නාට පස්සේ මොකක් කර වැරදිමක් ඇච්ච මේ විදිහට තමයි මේ විරෝධතාවට මුහුණ දෙන්නේ සිද්ධ වෙන්නේ එතකොට මේ රටේ ආයෝජනය ඇයිද ආයෝජකෝ මේ රටේ ආයෝජනය කරයිද මේ අවසාන වශයෙන් මේ උද්‍යවයේ පරමාර්ථය වෙලා තියෙන්නේ රැකියා ලක්ෂිතා ඉලක්කය සපුරා ගැනීම අත්‍යවශ්‍යයි. මේක තමයි මේක උප කූට කූට ව්‍යාපාරයක්. මේක එක්තරා කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණ මගින් මේ රටේ ඉදිරි ගමන නවත්තන්න උත්සාහ කරනවා. යහපාලන ආණ්ඩුව යහපාලන දෝරකල යන හින්දා ඕනෑම කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුළුවන් පසුබිමක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක නිසා මම විශ්වාස කරනවා මේ විරෝධතා ප්‍රාත්‍යම සම්බන්ධයේ නිශ්චිත ස්ථානයක් ඒ ස්ථානය නම් කරන්න අවශ්‍ය වෙනවා ඒ වගේම මේ ස්ථානය කාටවත් හිරියාරයක් කරදරයක් වෙන ස්ථානයක් වෙන්න බෑ ඒ වගේම විරෝධතාකරුවන්ට හිතාත්මාත්ම සුරක්ෂිත විරෝධතාකල කිරීමේ හැකියාව තියෙනවා ඒවා ඒ ආකාරයට මේ දෙපාර්ශ්වයටම රජයට හානියක් වෙන්නේ නැතුව විරෝධතාකරන්න හානියක් වෙන්නේ නැතුව ඒ වගේම මේ විශේෂයෙන්ම මේ විරෝධතාවය සාමාන්‍ය ජනතාවට පීඩනයක් වෙන්නේ නැතුව ආර්ථිකයට හානියක් වෙන්නේ නැතුව මේ විරෝධතාකරල කිරිමේ හැකියාව සරසලා දෙන්න ඕනේ. මේ විශේෂයෙන්ම අපි දන්නවා විවිධ රටවල්වල මේ විරෝධතා කරන්න ස්ථාන නම් කළා කියලා. ඒක නිසා අපේ රටේ මේ වගේ ස්ථානයක් නම් නොකිරීම තුන. එකතන හයිඩ් පාක් එක කරනවා. එකතන ලිප්ටන් වටර් රෝම් එක කරනවා. තව තවත් කොටුවේ කරනවා. තව තවත් කරනවා. මේ විරෝධතා කරනවාගේ ක්‍රමවේදයක් තමයි වැඩිපුරම මේ තාන තෝරගන්නේ ජනතාව තමන්ගේ රාජකාරි කටයුතු අවසන් වෙලා පාරට බහින වෙලා. ඒ වෙලාවට තමයි විරෝධය පටන් ගන්න. ඒ නිසා දහස් ගණන් ලක්ෂ සංඛ්‍යා ජනතාව පීඩන පත්‍ර මේකේ. ඒ කියන්නේ ඒ විරෝධතාවගෙන එක උපක්‍රමයක්. මොකද තමන්ට අවශ්‍ය ප්‍රමාණය ජනතාව ගෙන්න ගන්න බැරි හින්දා විරෝධතාවගෙන යොදව ගන්න බැරි හින්දා අර වැඩ හැරෙන වෙලාවට විරෝධතාවත්. මේ උනම් පස්සේ පවුෙන්දට මේ සේවය කරන්න ඉන්න පුද්ගලයාට සේවයට වාර්තා කරන්න බැරි මට්ටමක තියෙනවා. ඒ නිසා මේ වගේ ජනතාව අපහසුතාවට පත් කරන කටයුතු සිදුවිය යුතු නැහැ. ඒක නිසා මේ විරෝධතා වලට වෙනම ස්ථානයක් නම් කළ යුතුයි කියන යෝජනාව ඉස්තර කිරීම මගේ කතාව සංකලිස්තුයි.
ස්තුතියි ඔනරබල් මොහමඩ් නවාවි.
Thank you very much presiding member for giving me this opportunity. It is January 8th elections and also after forming our government people the foreigners started to come into this country expecting peace it was peaceful after January 8th and more investments where earlier we had only one or two countries supporting us but after the formation of the government and electing his excellency almost 90% of the countries in the world started to help us that is how the excellency was invited to G7 meeting at Japan and honorable prime minister was going right around the world and getting the confidence of all the countries because we were living in peace but very unfortunately the opposition people the parties or whatever it is to disturb this progress they have started this rotten striking disturbing the people and it is going beyond the limit now very unfortunately now when foreigners coming here to Sri Lanka when they see these things they feel again that peace is no longer here so this is a very most difficult thing, and we have to take a decision. Just imagine all these medical students, university students striking. There is a force behind this. And mind you, when one of the secretaries spoke to me, I told them, by striking, creating these problems, they are getting into difficulties, and even their poor parents are getting into difficulties. More they strike, more time it takes for them to leave as doctors or whatever it is. Now, another problem is, when they start striking in factories or wherever they it's only a small portion who are striking. But majority does not want to strike. What happens is, they are also unable to do their work. Now, when you go out and see the foreign countries, people are working not 5 hours or 6 hours like in our country. They are working 9-10 hours a day. That is how the country is improving, because the work put is more, almost double. But here, when His Excellency the President and the Honorable Prime Minister are trying to create a situation where our country is not a poor country. I always maintain that. It's a small country. But we are trying to come up. And far-reaching, our Honorable Prime Minister has far-reaching thoughts. So to disturb this, create problems, all these things happen. Therefore, Honorable Minister, you are a capable minister. I think there must be a control. As Honorable Marika said, if at all they are doing it, it must be in one or two places. I know in London they have this Hyde Park or whatever it is, where they can shout, do anything. But similarly, we must see that others are not disturbed. The others are not disturbed. If the others want to do their work, let them do it. As Ms. Marika said, just imagine the plight. Last week, 4 roads were blocked. I was trying to get back to Putnam from here. 4 roads were blocked. It took 2.5 hours for me from Kirlapana to go to Paliyagota. Now, this is the situation. Just imagine the problems created for the ordinary public. Whom do they look at finally? Me aandu vadakna. Me aandu vadakna. Amitumada vadakna. Agamitumada vadakna. These are the words what they use. So my request, Honorable Minister, there must be some sort of a decision where, if at all we can't stop their, if they want their rights, still they should not disturb the daily occurrence in this country. They should not disturb the rights of the other people. So some sort of a coordination must be made and see that this is not done. If we continue with this, I'm sure future will be bleak. Thank you very much.
Thank you, Honorable Dr. Nalinda Jayathi, sir.
Garu Moolasana Aruda Mantri Tumani. Ekdasa Masiya Hethahate Eksat Jathika Pakshaya Hayam Pahaka Valayak Karagena Aave Dharmishta Samajaya Khadannan Kiyala. E Dharmishta Samajaya Tamai Mahachara Edirivira Sarachchandra Kaanu Idagena Gahuwe. E Dharmishta Samajaya Tamai Vivian Gunardan to Gahui, a Dharmish Samaja Tamai, Andang Dawsi, Andian to Gahui, a Dharmish Samaja Tamai, Kamkaru, Lakshagana, part other than me, a Dharmish Samaja Tamai, Paksha Tahanankali, Ehema Karala, Shishaba Tahanankarla, Prajatantravade, Sampurin, Ahosikarla, Merata, Anduru, Agadia, Clay, Vilak Bord Patkarana, a Prajatantravade, Kappa du Krim, Hetuna. Then Didas Palo, Janadipati, or the Miandu, Balet Patune. Cover Satan Pata Kisar Dagan, Yahapalni, Mahinda Chintane Kinegra Loki, Shabda Koshavala, Arthakim, Mahinda Mahatta Kalpanakan Vida, Mahinda Chintani, Abe Yahapalni, Well Governance Kinegata, Loki Piligata Sampradayakino, Loki Piligata Nirojanakino, Etama Prajatandra, the Arakshakrim, Wancha Dushan Erehivim, then Ihema Balade Patricha Andua, Meveniaka, Yojana Parliament to a Samatha Grim Pilma, the Lajavendun. Make අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි මම කියන්නේ අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 අයන්නේ ඉඳලා භාෂණයේ නිදහස සහ ප්‍රකාශනයේ ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට සාමකාමී රැස්වීමේ නිදහසට සමාගමේ නිදහසට වෘත්තීය සමಿತಿ පිහිටුවීමේ සහ වෘත්තීය සමಿತಿ බැඳීමේ නිදහසට ජනතාවට අයිතියක් ලබා දීලා තිබෙනවා දැන් මේ මොකට දෙන්න හදන්නේ තමුන්වහන්සේලා කියනවා ආයෝජක එන්නේ නැහැ ආයෝජක එන්නේ නැත්තේ මේ උද්ඝෝෂණ නිසා කියලා 1977 ආර්ථික විවෘත කරච්ච ආයෝජකයෙක් කියලා 77 ඉඳන් අවුරුදු 40ක් ගත වෙනකන් දත නියමගෙන බලන් හිට ආයෝජකයෙක් කියලා එන්නේ නැහැ ඒකට වෙන වෙන හේතු කාරණා බලපාලා තිබෙන්නේ. තමුනාසල කියනවා නම් දැන් ආයෝජකයා බය වෙනවා කියලා. මෙහි ෆැක්ටරියක් ආරම්භ කරාට පස්සේ මේ උද්ඝෝෂණයයි කියලා. එහෙමනම් ඊට කලින් තමුනාසලා මේ වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමුළු බැඳීමේ නිදහස කියන එක අහෝසි කරන්න මේ සූදානම් වෙන්නේ. සම මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදය පළල් කරන්නම් කියලා, විධායකයා අහෝසි කරන්නම් කියලා, පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්නම් කියලා, පුද්ගල නිදහස් තහවුරු කරන්නම් කියලා ආපු ආණ්ඩුවක් ජනතාවගේ උද්ඝෝෂණ සීමා කරන්න කටයුතු කරන්නේ කොහොමද? මේනි යෝජනා ගන්නේ කොහොමද? අඩු ධර්මයේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරපු කළු දශකයේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලෙවත් මෙහෙම දෙයක් ගෙනාවේ නැහැ. දැන් මේකට උදාහරණ ගන්න මොකද්ද? හම්බන්තොට වරාය බදු දීමේදී ආපු උද්ඝෝෂණ. දැන් ඒ උද්ඝෝෂණේ ප්‍රධාන පාර්ශ්ව දෙකක් හිටියා. එකක් තමයි ඇත්තටම හම්බන්තොට ඉඩම් අහිමි වෙන ජනතාව. ඒ ජනතාවට සාධාරණ ප්‍රශ්නයක් තිබුණා. තමන් අවුරුදු 100ක් 150ක් පදිංචිලා හිටපු ඉඩම කිසිදු හේතු දැක්වීමකින් තොරව තමන්ට විශ්වාසයක් නැතිව අහිමි වෙනකොට ඒ ජනතාව පාට බහින එක සාධාරණයි. අනිත් පැත්තෙන් මේ එන ආයෝජනය වළක්වලා ආණ්ඩු අපහසුතාවයට පත් කරලා ආණ්ඩු අර්බුදයට යවලා ආණ්ඩු පෙරළීමේ වමනාව තියෙන ප්‍රතිගාමි කල්ලියක් හිටියා. තමුන්නාන්සේලා ඒකට විරුද්ධවයි ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණේ. ජනතාව ලක්ෂයට දෙක ජනවරමක් දුන්නේ හොරුන්ට දඬුවම් කරන්න, වංචනික අත්අඩංගුවට ගන්න. ඒ අයට දඬුවම් කරන්න නැතුව, ඒ ක්‍රියාවල ඉක්මන් කරන්න නැතුව, ඒ අය නීති හමුවට ගේන්න නැතුව, ඔවුන් හොරකම් කරගත්ත සල්ලි වේදම් කරලා මේ ආණ්ඩු වට්ටන කටයුතු කරනකොට ඒ ගැන මොකක්වත් කරන්න තමුනාසෙලා ජනතාවගේ උද්ඝෝෂණ අයිතිය මෙහෙම බාධා කරන්න කටයුතු කරනවා. මම කියන්නේ ජනතාව කවුරුවත් පාට බහින්නේ නැහැ. තමන්ගේ ඇඟේ තියෙන උමනාවට ඇඟේ උණකට පාට බහින්නේ නැහැ. ඇඟේ මොකක් හරි වෙන අසනීපයක් වල කවුරුත් පාට බහින්නේ නැහැ. ජනතාව පාට බහින්නේ තමන්ට සාධාරණ ඉල්ලීමක් මුල් කරගෙන. තමුන්නාසෙලා මේ කිව්වේ නැහැනේ 2015 ජනාධිපතිවරණේ. මේක කිව්වේ නැහැනේ 2015 මහමැතිවරණේ. මහමැතිවරණ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය මට පෙන්වන්නකෝ. කොහෙද ජනතාවගේ උද්ඝෝෂණ කිරීමේ අයිතිය සීමා කරනවා කියලා දාලා තින්නේ කියලා. තමුන්නාසෙලා අතීතයේ මතක තියාගන්න 2012 විශ්වවිද්‍යාල ආචාර්යවරු ගාල්ලේ ඉඳන් කොළඹට දවස් පහක් පාගමන් ඇවිල්ලා ඒ හදපු උද්ඝෝෂණේ ප්‍රතිඵලයක් තමයි ආණ්ඩු පෙරළිය ශිරාණි බණ්ඩාරගම තියෙන ඉවත් කරාට පස්සේ අපේ රටේ නීතිඥ මහත්වරු අලුත් කඩේ උසාවිය වටකරන උද්ඝෝෂණ කිරීමේ ප්‍රතිඵලයක් තමයි ආණ්ඩු පෙරළිය. ඒවා සම්පූර්ණ අමතක කළා දාලා, ඒවා පැත්තක දාලා දැන් Tamanට බලය ලැබුණාට පස්සේ ජනතාවගේ ශුද්ධ වූ අයිතියක් මේ අහිමි කරන්න යන්නේ. විපක්ෂයට පස්සේ අර කතාවක් තියෙනවානේ, මොලේ තිනකොට බලේ නැහැ, බලේ තිනකොට මොලේ නැහැ කියලා. ඒක තමයි ප්‍රශ්න තියෙන්නේ. දැන් මේ හවුල් ආණ්ඩුවක් හදාගෙන පොඩි බලයක් ආවට පස්සේ බලෙන් උද්දච්ච වෙලා බලෙන් ඔළුව උදුමගෙන මෙවැනි යෝජනා පාර්ලිමේන්තුවට ගේන එක ලැජ්ජ වෙන්න ඕන.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්.
ඒ නිසා ගරු මූලාසන මන්ත්‍රීතුමනි, රටේ ප්‍රජාතන්ත්‍රවාදය පුරුල් කරන්න ආපු ආණ්ඩුවක් මේ විදිහට ජනතාවගේ උද්ඝෝෂණ කරන තැන් තමුන්නාන්සේට තීන්දුව කරන්න බෑ. ඒක තමුන්නාන්සේලා කාලේ එක්සත් ජාතික පක්ෂය තමයි උද්ඝෝෂණ කරන දන්නේ නැත්තේ. මිනිස්සු පාට ගෙනල්ලා බෑන් ගස්සෝලා මේ කිසි විනයක් නැතුව උද්ඝෝෂණ කරන තමයි එක්සත් ජාතික පක්ෂ නායකයතු දුන්නේ. එහෙම තමයි විපක්ෂින කාලේ උද්ඝෝෂණ කරේ. සර් ඒක මතක තියාගන්න. මේ යෝජනාවට අපි සම්පූර්ණ අපේ විරෝධය ප්‍රකාශ කරනවා. බොහොම
ස්තුතියි ගරු සාගර රත්නායක මහත්තයා. පිළිතුරු කතා
උලාසනාරෝඩ මන්ත්‍රීතුමනි, 2015 ජනවාරි මාසේ 8 වෙනිදාට කලින් උද්ඝෝෂණයක් කියලා නාමයක් තිබ්බේ නැහැ. අද මේ පාරවල් ගානේ කෑ ගහන කවුරුත් ඒ දවස්වල කෑ ගැහුවේ නැහැ. මොකද කෑ ගැහුවා නම් වෙන දේ හැමෝම දැනගෙන හිටියා. යහපාලන රජ ආවට පස්සේ අපි නීති ආධිපත්‍ය තහවුරු කරා, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරා. ඒ නිසා අද ජනතාවට තමන්ගේ ව්‍යවස්ථාවෙන් ලැබිලා තියෙන ඒ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තමයි මේ පාවිච්චි කරන්නේ. මේකට විවිධ කෝණ තියෙනවා. නමුත් සමහර ඒවා දේශපාලන වශයෙන් උසිගන්වලා යවන ඒවා, සමහර ඒවා සාධාරණ ප්‍රශ්න වෙන්න පුළුවන්. සමහර අය මං හිතන්නේ වෙනින්දයක් කරන්න නැතිවට පාරේ බහින අයත් ඉන්නවා තමන්ගේ ජනප්‍රියත්වය ගොඩනගා ගන්න. නමුත් අපේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා ව්‍යවස්ථාව පෙන්නලා 14 වෙනි වගන්තියේ තියෙන අයිති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් ගැන එතුමා සඳහන් කරා. Article 14 of the Constitution, as the Honorable Member stated, there are various parts to it. A says the freedom of speech and expression. Every citizen is entitled to the freedom of speech and expression, including publication. B, the freedom of peaceful assembly. Ekeni samakami ekarashya. Ita amatero thava karna rasyak tiyeno. But you have to also take this into consideration in context with Article 15.7 of the Constitution also. Eke kiyanne tamanta e vyavasthaven denawa aithiya samakami ekarashi wenna tamange adahas prakash karanna namuth eka karana atharature wenin kaagewat aithiyak thawa godak janathawa inno me rate purawasiyo inno eyage aithivasikan apita uduraganna ba kiyala api dan mokadda dakinne me udghoshana karana kota margawala thadabade athi wenawa e thadabade athi unama athi wenna prashna tikthiya balan කුරුණෑගලද එක ගිලන් රථයක් මේ උද්ඝෝෂණයක් අතර මට මතක හැටියට කුරුණෑගල මේ උද්ඝෝෂණයක නිසා ඇතිවෙච්ච තදබදයේදී හිර වෙලා වාහන තදබදයක හිර වෙලා ඒ ගිලන් රථයට වෙලාවට ලෙඩාව රෝහලට ගෙනියන්න බැරි වුණා ඒ දරුවා නැති වුණා අද ඒ අම්මයි තාත්තයි නඩු කියනවා ඒ උද්ඝෝෂකීන්ට විරුද්ධව අද ඒ ඒ අයිතිවාසිකම එදා උතුරගත්තා ඒ දරුවව වෙලාවට රෝහලට ගෙනියන්න තියෙන අයිතිවාසිකම ඒ දෙමාපියන්ගෙන් උදුරගත්තා ඒ දරුවගේ ඒ රෝහල්ට යන්න තිබ්බ අයිතිවාසිකම උදුරගත්තා මේ වගේ ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා වැඩ ඉවර වෙලා දෙමාපියෝ ගෙදර යන්න පරක් වෙනවා දරුවෝ බලන් ඉන්න ඔයාගේ පාසල් කටයුතු වලට දෙමාපියන්ගේ උදව් අවශ්‍ය වෙනවා ඒක ලැබෙන්නේ නැති වෙනවා මොකද දෙමාපියෝ හැම වෙලාවෙම පරක් වෙනවා ගෙදර යන්න දරුවෝ පාසල් ඉවරලා ගෙදර යන්න පරක් වෙනවා දෙමාපියෝ දන්නේ නැහැ මොනවද වෙන්නේ මොකද සමහර වෙලාවට මේවා සාමකාමීව නෙවෙයි ඉවර වෙන්නේ සම් මේකේ පැහැදිලිව කියනවා සාමකාමී ඒකරාශ්‍ය කියලා. ඒත් මේ උද්ඝෝෂණ බොහෝමයක් සාමකාමීව නෙවෙයි අවසන් වෙන්නේ. ඉතින් එතකොට මේක අතරින් පාසල් වෑන් රථයක් යනවනම් ඒ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දෙමාපියන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එහෙනම් අපි හැම වෙලාවෙම මේක දිහා බලන්න ඕනේ. 14 වෙනි වගන්තිය විතරක් නෙවෙයි 15 7 කියන අනිත් අයගේ අයිතිවාසිකම් ගැනත් බලන්න ඕනේ. ඉතින් අපේ මරිකාර් මන්ත්‍රීතුමාගේ යෝජනාවට යෝජනාව තිබ්බේ මේ මේ උද්ඝෝෂණ තහනම් කරන්න කියලා නෙවෙයි. මේ උද්ඝෝෂණ කෙරෙන ආකාරය ගැන බලන්න නීතියට අනුකූලව උද්ඝෝෂණ කරන්න වැඩපිළිවෙල යොදන්න ඒ වගේම උද්ඝෝෂණ කරන්න ස්ථාන ටිකක් දෙන්න කියලා ලෝකෙ වෙනින් රටවල් වල උදාහරණ තියෙනවා මේ වගේ. නවාවි මන්ත්‍රීතුමා සඳහන් කරා එංගලන්තේ හයිඩ් පාර්ක් එතෙන්ට එනවා උද්ඝෝෂණ කරනවා. ඒ උද්ඝෝෂණය පිළිබඳව රජය අවධානය යොමු වෙනවා. ඒ ආයතන වලට වගකීම් එනවා. මේක සාධාරණද නැද්ද ඒ කටයුතු කරන්න. අද නමුත් මම කියන්නේ අපි අපේ කතා කිරීමේ අයිතිය අපි පාවිච්චි කරද්දි හැමදාම අපේ වටපිටාවේ ඉන්න සියලුම දෙනාගෙන බලන්න ඕනේ. සියලුම ජන කොට්ටාස වලට අයිතිවාසිකම් තියෙනවා. ඉතින් ඒ අයිතිවාසිකම් ගැනත් බලන්න ඕනේ. ඉතින් කාලය අවසන් වෙන්න කලින් ගරු සභාපතිතුමනි මම කියන්න ඕනේ මේ පිළිබඳව රාජ්‍ය අවධානය යොමු වෙලා තියෙනවා. මේ පිළිබඳව දීර්ඝ ලෙස විවිධ සභාවන්හිදී කතා කරලා තියෙනවා. පාලිමේන්තුව තුලත් කතා කරලා තියෙනවා පාලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ස්ටෑන්ඩින් ඕඩර්ස් වලින් මං හිතන්නේ අයිතියක් එනවා පාලිමේන්තුවට එනකොට බාධාවක් නැතු වෙන්න ඒක විතරක් නෙවෙයි ජනතාවටත් ඒ අයිතිය තියෙන්න ඕනේ තමන්ගේ ගමන් බිමන් යද්දි තමන්ගේ ඒ කටයුතු කරද්දි අවම හිරිහැර නැතු ඒ කටයුතු කරගන්න අයිතිවාසිකමක් තියෙනවා ඒකට අපි ඉඩ හදලා දෙන්න ඕනේ ඒක තමයි මේ යෝජනාව ගෙනලා තියෙන එක ගැන ඒ නිසා තමයි මේ වගේ කතා බහක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ පිළිබඳව බලනවා. ඒකේ වගකීම එන්නේ මේක ප්‍රධාන වශයෙන් මම හිතන්නේ අද යෝජනා කරේ මේ කොළඹ ප්‍රදේශයේ උද්ඝෝෂණ ගැන නිසා හම්බන්තොට හින්දා නෙවෙයි. ඒකේ වගකීම් ප්‍රධාන වශයෙන් එන්නේ කොළඹ නගර සභාවට. නගර සභාවත් එක්ක අපි කතා කරනවා ඒක කරන්න සුදුසු විදිහ සකස් කරන්න කියලා නීතිය සම්පාදනය කරන්න අවශ්‍ය දේවල් බලන්න කියලා. ඒ වගේම අපි යෝජනා කරගෙන යනවා පබ්ලික් ඕඩර් මැනේජ්මන්ට් ඒ කියන්නේ මහජන සාමය කළමනාකරණය පිළිබඳව අලුත් නීති අපිට අවශ්‍යයි ඒ පිළිබඳව වෙනම නීති කැටුම්පතක් ගේන්න කියලා ඒ පිළිබඳවත් අපි හොයා බලනවා ඊට අමතරව පොලිසියටත් අපි පුහුණු කරනවා මේ වගේ තත්ත්වවලට හොඳින් මූණ දෙන්න ඒවට අවශ්‍ය නවීන උපකරණ නවීන ක්‍රමවේද ආදී ලැබලා දෙන්න අපි උදව් කරනවා ඒත් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා ගරු සභාපතිතුමනි මාධ්‍ය අද මාධ්‍යෙන් ඒ තියෙන නිදහස නිසා සමහර විට මේක වැරදි විදිහට පෙන්නනවා මෙතනින් ප්‍රශ්න තවත් උපුටල ප්‍රශ්න වැරදි පැත්තට ගෙනියන්න පෙන්න. ඉතින් ඒ මාධ්‍ය පැත්තෙනොත් යම්කිසි වගකීමක් තියෙනවා. ඒක කියන්න ඕනේ. අවසාන වශයෙන් මම කියන්න ඕනේ පොලිසියට තමයි මේ හැම දෙයකටම මූණ දෙන්න වෙන්නේ. පොලිසියත් කැමති නැහැ ගිහිල්ලා මේ වගේ ප්‍රශ්නවලදී ඒ එන ජනතාවයකේ ශිෂ්‍යයින් එක්කේ එන උද්ඝෝෂකකින් ගැටෙන්න. නමුත් පොලිසියට රාජකාරී කරන්න සිද්ධ වෙනවා. ඒ රාජකාරී කරද්දී පොලිසියට ප්‍රශ්න ඇති වෙනවා. අනන්ත අවස්ථාවවලදී උද්ඝෝෂකකින්ට වැඩිය පොලිස් නිලධාරීන් තුවාල ලැබපු අවස්ථාවල් තියෙනවා. ඒ අයටත් දරුවෝ ඉන්නවා. ඒ අයටත් ගෙදර දොර ප්‍රශ්න තියෙනවා. ඒ අයටත් තමන්ගේ ජීවිතය ගැන තමන්ගේ ආරක්ෂාව ගැන ප්‍රශ්න එනවා. ඉතින් මේක දෙපැත්තෙන්ම එන ප්‍රශ්නයක්. ඉතින් උද්ඝෝෂණය කරන්න කලින් අපිට තියෙන අයිතිවාසිකමම සාමකාමීව ඒ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය ඒක නීතිය කඩ කරමින් ප්‍රකාශ කරන්න වැරදි. ඒක නිසා මම ඒකත් සඳහන් කරන්න ඕනේ. අවසන් වශයෙන් කියන්න ඕනේ රටේ නීතියක් තියෙන්න ඕනේ. මේ රටේ නීතියක් තියෙනවා. ඒ නීතියට අපි ගරු කරන්නත් ඕනේ. ගරු කරන්න නැතිකොට ඒ නීතිය ක්‍රියාත්මක කරන්න විවිධ රජයේ ආයතන තියෙනවා. පොලිසියටත් අනේ ඒ අතින් එක වගකීම විශාල වගකීමක් එනවා. විශාලම වගකීම එන්නේ පොලිසියට. ඉතින් ඒ වගකීම ඉටු කරන්න පොලිසිය බැඳී ඉන්නවා කියලා මම ප්‍රකාශ
කරනවා. මිසුදී පාර්ලිමේන්තුවේට පස්වරු එකට රැස්වේ.